නිමල් සිරිපාල ඇමතුමා.
මුල අසරාරූඪ සභාපතිතුමනි, මෛතාමත්ව සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ ගණනාවක් පිළිබඳව කාරක සභා අවස්ථා විවාදයේදී ඒ විවාදයට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අද ලෝකයේ සෑම රටකම ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඇමරිකාව වේවා, රුසියාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, මාලදිවයින වේවා, ලොකු කුඩා කුමන රටක් වුණත් තමන්ගේ ජාතික ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා සමහර විට අපි පකිස්තානය ගත්තත්, මේ ලෝකේ සෑම රටක්ම ගත්තත් තමන්ගේ රටේ ආරක්ෂාව, අභ්‍යන්තර ආරක්ෂාව, අවටින් එන්නට පුළුවන් යම් යම් තර්ජනයන්ට එරෙහිව ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහිව වූ ආරක්ෂාව කියන මේ කාරණා පිළිබඳව මොන අඩුපාඩුකම් රට ඇතුළත තිබුණත් ඒ සඳහා විශාල වියදමක් කරනවා. ආරක්ෂක ආරක්ෂාව සඳහා වැය කරන මුදල සෑම රටකම වැඩි වෙලා තියෙනවා. ඒක තමයි දැන් අපේ ලෝකයේ වර්තමානයේ රාජ්‍ය පාලකයින්ට ආණ්ඩුවලට මුහුණ දීමට තියෙන යථාර්ථය. ඒක කපලා දාන්න පුළුවන් නම්, අඩු කරලා දාන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ජාතික ආරක්ෂාව නැති වුණොත් අපිට ආර්ථිකය හදා ගන්නත් බෑ, සමාජය සකස් කරගන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා අපි 30 අවුරුදු යුද්ධයක, 30 අවුරුදු ගැටුමක් දැකපු අය. ඒ තුලින් අපේ ආර්ථිකයට, අපේ ජන ජීවිතයට සිදුවුණු බලපෑම පිළිබඳව අත්දැකීම් රාශියක් තියෙන අය. ඒ නිසා අර කතාවක් තියෙනවා, ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියලා. ඉතින් ඒ නිසා අපි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙමින් අපේ රටේ තුල ත්‍රස්තවාදය නැවත බිහි නොවීමට, ඒ වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපේ රට තුලට ඒම වැළැක්වීම සඳහා ඒ වැඩකටයුතු අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙමනම් රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අපේ පොලිසිය, ඒ වගේම අපේ යුද හමුදාව, ඒ වගේම අපේ නාවික හමුදාව, ඒ වගේම අපේ ගුවන් හමුදාව කියන මේ ආයතන අපි අනිවාර්යයෙන්ම ශක්තිමත් කරන්න ඕන. දැන් ඒ ගැටුම අවසන් කියලා අපට මේ ආයතනය ශක්තිමත් නොකර ඉන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අයවැයෙන් මේ ආයතන ශක්තිමත් කිරීම සඳහා ඒ මුදල් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීලා අපේ හමුදා අංශ තුල, ඒ සමාජිකයන් තුල ඔවුන්ගේ චිත්ත ධෛර්යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර එතුමා අරන් තියෙනවා. අද බොහෝ විට ලෝකයේ බොහෝ රටවල් වලින් විදේශ සංවිධාන මගින් අද නොයෙකුත් දේවල් අපෙන් ඉල්ලනවා. අපේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙනියන්න, ඒ වගේම ලංකාවේ පරීක්ෂණ පවත්වනවා නම් විදේශ විනිශ්චයකාරවරු ගේන්න ඕන කියලා, මෙවැනි විවිධ ඉල්ලීම් රාශියක් විවිධ අංශවලින් ලංකාව තුලිනුත් වෙනවා, ලංකාවෙන් පිටදෙනුත් වෙනවා. නමුත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව අපේ රජය ඒ පිළිබඳව අපේ ස්ථාවරය ඉතාම පැහැදිලිව කියලා තියෙනවා, කිසිම පරීක්ෂණයක් සඳහා විදේශ විනිශ්චයකරුවන් පත් කරන්නෙත් නැහැ, පත් කරන්න අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකුත් නැහැ. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් අපි හැම විටම අපේ රටට නිදහස ලබා දුන්න ත්‍රස්තවාදය අතුගාන්න දාන්නට දායක වුණු සියලු දෙනාම ආරක්ෂා කිරීම අපේ යුතුකමක් හා වගකීමක්. දැන් බලන්න සභාපතිතුමනි, දැන් අපේ මේ පුංචි රටේ මේ ගැන හුඟක් දෙනා කතා කරනවා. ඔබතුමා දකින්න ඇති ඒ දවස්වල බින් ලාඩන් නැමති ත්‍රස්තවාදී සංවිධානයේ එතුමා, ඒ බින් ලාඩන් මහත්තයාව අමු අමුවේ ඝාතනය කරා. මේ ඝාතනය කරපු එක හිලරි ක්ලින්ටන් මැතිනිය ඇතුළු ඇමරිකාවේ ඔක්කොම නායකයෝ ටික ටෙලිවිෂන් එකෙන් හොඳට ස්කයිප් එකෙන් බලාගෙන හිටියා. කවුරුත් කිව්වද හිලරි ක්ලින්ටන් මැතිනියව යුධාධිකරණයකට ගෙනියන්න ඕන කියලා. කිව්වද ඇමරිකා එක්සත් ජනපදයව යුධාධිකරණයකට ගෙනියන්න ඕන කියලා. එහෙම කිව්වේ නෑ. ඒ විතරක් නෙවෙයි, බලන්න මේ ළඟදී බ්‍රිතාන්‍ය අගමැතිතුමිය ප්‍රකාශයක් කරා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් කරන ලද යුධාපරාධ පිළිබඳ යම් යම් චෝදනා තිබ්බා. එතකොට එතුමිය කිව්වා මේවා පිළිබඳ කවුරුත් කතා කරන්න එපා, ඒවා අපිට බාරයි, ඒ කිසි කෙනෙක් මම පාවලා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අද ජාත්‍යන්තරේ පවා ඒ විශාල ඒ ලොකු රටවල්වල පවා අද ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ වූ ප්‍රශ්නයේදී මේ මානව හිමිකම් හා ජාතික ආරක්ෂාව සඳහා වූ කියන මේ කාරණා පිළිබඳ සංවාදයේදී සැමවිටම ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා තියෙනවා. එහෙනම් ලංකාවෙත් අපි ඒ ප්‍රමුඛ ස්ථානය අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි මේ ජාතික ආරක්ෂාව සඳහා වූ සංකල්පයට. ඒ බව අපි හොඳින් මතක තබාගත යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අපේ නාවික හමුදාවට මේ නැවක් ගන්න එක ගැන අද ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. මේකේ පසුබිම අපි විස්තර කරලා දුන්නා. විශේෂයෙන්ම ඉතින් මං කියන කාංචන මන්ත්‍රීතුමත් පිළිගත්තා මේක මේ රුසියානු ණය ආධාරයක් ණය ක්‍රමයේ යටතේ මෙහෙට එන්නේ කියලා. ඉතින් එතුමා කියනවා මේ පිළිබඳව මේ නැවේ අවශ්‍යතාවයක් තියෙනවද, මේක අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද තීරණය කරන්නේ එතුමා හරි මම හරි දේශපාලන නායකත්වයේ හරි නෙවෙයි, නාවික හමුදාව. නාවික හමුදාව කියනවා නම් මේක අපිට අවශ්‍යයි කියලා, මේ නැව මේ විදියට ඕන කියලා අපේ යුතුකම හා වගකීම වෙන්නේ ඒ නැව අරන් දෙන එක. ඉතින් මේක පෞද්ගලික අංශයෙන් ගන්න දෙයක් නෙවෙයි, ඒක ඒ නියමිත ක්‍රියාදාමය අනුව ගන්න බව අපේ ජයශ්‍රී ජයසේකර මැතිතුමා ඉතා පැහැදිලිව මේ සභාවට පෙන්නලා දුන්නා. මේක ජනාධිපතිතුමාට එක එක්කෙනාට මඩ ගහන්න මේ කරන එක ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම දැන් එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී එයා ෆෝස් එකට අවශ්‍ය හෙලිකොප්ටර් යාන යනාදී ගත්තා කියලා එතනි. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒ සමාගමෙන් ගන්න එක හරිනම් මේ අවස්ථාවේදී ඒ සමාගමෙන් ගන්න එක වැරදි වෙන්න බෑනි. ඒ ණය ක්‍රම යටතේම ඒ ගන්න එක වැරද්දක් කියලා කියන්න බෑනි. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අපි අපේ ජාතික ආරක්ෂාව අපේ රටේ ඒ ආරක්ෂක අවශ්‍යතාවයන් ගැන කතා කරනකොට මීට වඩා වගකීමෙන් අපි කතා කළ යුතුයි කියන එක මං මතක් කළ දෙන්න කැමතියි. ඒ වගේම සභාපතිතුමනි, අද අපේ ගුවන් හමුදාව, ඒ වගේම අපේ පාබල හමුදාව, ඒ වගේම නාවික හමුදාව, මේ හමුදා ක්ෂේත්‍රයන් තුළ අපට විශාල පිරිස් බලයක් තියෙනවා. මේ පිරිස් බලය දැන් අපි මේ රටේ සංවර්ධනය සඳහා යොදවා ගන්නට ඕන. මේ සඳහා සුවිශේෂ වූ ක්‍රියාමාර්ගයක් අපි අනුගමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මම ගුවන් ගමන කටයුතු හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් මට අයිති, අපේ මමාත්‍යංශයට අයිති මඩකලපු ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතර මම මිලියන 1000ක් දුන්නා ගුවන් හමුදාවට. දීලා ගුවන් හමුදාවේ ඔවුන් ලවා තමයි ඒ වැඩ කටයුත්ත කරගත්තේ. දැන් මේ අවුරුද්දේ අපි හිඟුරක් ගොඩ ගුවන් තොටුපොළත් පලාලි ගුවන් තොටුපොළත් කියන මේ දෙකම අපි බාර දෙනවා. ඒ විදිහටම අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු ටික ගුවන් හමුදාවට බාර දෙන්න. ඒ වගේම අපේ ගුවන් හමුදාවේ අපේ ගුවන් නියමුවන් වැඩි වැඩියෙන් පුහුණු කරන්නට ඕන. ඒ වගේම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා වැඩි වැඩියෙන් ගුවන් හමුදාවෙන් පුහුණු කරන්න ඕනි. ඒ වගේම මේ ක්ෂේත්‍රය තුළ ඒරෝනොටිකල් ඉංජිනේරුවරුන් මේ ගුවන් ක්ෂේත්‍රයට අදාළ අය වැඩි වැඩියෙන් පුහුණු කරන්න ඕන. ඉතින් ඒ නිසා අපිට ඒ අංශයනුත් මේ ගුවන් හමුදාව අපිට වඩාත් වැඩි දියුණු කරලා යුද්ධයක් නැති වුණත් අපට මේ රටේ විවිධ ජාතික සංවර්ධන කටයුතු සඳහා ගුවන් හමුදාව, ඒ වගේම නාවික හමුදාව, ඒ වගේම අපේ යුද හමුදාව
උපයෝගී කරගන්න පුළුවන්. අද අපි විශාල විදේශ විනිමයක් හොයනවා. අපේ යුද හමුදාවේ භටයින්, ඒ වගේම නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවට එකතු වෙලා ගිහිල්ලා ඔවුන්ටත් ඒ සේවය කරන අයටත් විශාල මුදලක් ලැබෙනවා. වගේම අපේ රටටත් සුවිශේෂ වූ විදේශ විනිමය ප්‍රමාණයක් අරගෙන එනවා. ඒ නිසා අපි මෙවැනි අවස්ථා පිළිබඳව හිතන්නට ඕන. ඒ මෙවැනි අවස්ථා පිළිබඳ හිතලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි අනිවාර්යයෙන්ම මේ හමුදා අංශවලට අපි ලබා දෙන්න ඕනි. ඊළඟට දැන් ලෝකයේ සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියා, ලෝකයේ සිදුවෙන අපරාධ, මේවා ගැන සොයලා බැලුවම පැරණි ගතානුගතික ක්‍රමයට අපිට මේවා නවත්වන්න පුළුවන්කමක් නැහැ. නවීන තාක්ෂණය, තාක්ෂණික ඥානය, මේ කියන දේවල්, නවීන උපකරණ, මේ සියල්ලම අපි මේ හමුදා ක්ෂේත්‍රයන්ට පොලිසියට අපි ලබා දෙන්න ඕනි. දැන් අපේ ට්‍රැෆික් පොලිසිය ගත්තොත් එහෙම සභාපතිතුමනි, කොහරි හැංගිලා ඉඳලා බලාගෙන ඉඳලා අල්ලනවා කැමරා එක. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. එහෙම නෙවෙයි, අපි අර ලෝකයේ දියුණු රටවල් වගේ මහා මාර්ගවල අනිත් තැන්වල අර කැමරා අපි හයි කරලා තියෙන උණු ස්පීඩ් කැමරා, ඒ තියෙනකොට එක්තරා ආකාරයක ස්වයංවාරණයක් ඇති වෙනවා ඒ රියදුරන්ට. අන්න කැමරා එකක් තියෙන හිමි යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා එවැනි ක්‍රියාවන් අපි විශේෂයෙන්ම අපි පොලිසියත් ඒ වගේම හමුදා අංශවලත් මෙන්න මේ කියන තාක්ෂණය අපි මේ අංශවලට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි අනිවාර්යයෙන්ම. එසේම විශේෂයෙන්ම මේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය පිළිබඳව කතා කිරීමේදී අපේ සාගල රත්නායක අපේ ඇමතිතුමා ඉතාම උනන්දුවකින් දක්ෂිණ සංවර්ධන කටයුතු රාශියක් කරනවා. ඒ ගැන කියන්නට ඕන විශේෂයෙන්ම මම ප්‍රවාහන කටයුතු පිළිබඳ බහර අමාත්‍යවරයා වශයෙන් දක්ෂිණ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන දුම්රිය මාර්ගය, අපි දැනට මාතර සිට බෙලියත්ත දක්වා ඒ දුම්රිය මාර්ගය එන වර්ෂය තුළදී අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අපේ බලාපොරොත්තුව එම දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කරන්නටයි. ඒ නිසා කතරගම දක්වා දීර්ඝ කිරීමේ කටයුතු කරලා දක්ෂිණ සංවර්ධනය සඳහා අවශ්‍ය ඒ කටයුතු ටික අපි ඉටු කර දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම හම්බන්තොට වරාය සමග සම්බන්ධ වුණු කාරණාවලදී විශාල ආයෝජනයක් මේ රජයේ බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ විශේෂ වෙළඳ කලාප ගණනාවක්, නිෂ්පාදන ඒකක ගණනාවක් දක්ෂිණ සංවර්ධන අධිකාරිය යටතේ විශාල වැඩ ප්‍රමාණයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ එහි දක්ෂිණ දකුණු පළාතේ ඒ ප්‍රදේශයේ දියුණුව ළඟා කර ගැනීම සඳහා අපිට ඉදිරියේදී අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපේ හමුදා අංශයන්හි දක්ෂතාවය පිළිබඳව අපි ඔවුන්ට අපේ ප්‍රශංසාව හිමි කරන්නට ඕන. අපේ හමුදා අංශවල දක්ෂතාවය පිළිබඳව ලෝකයේ සෑම රටකම කතා බහට ලක් වෙනවා. අපිට මේ රටේ මේ ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට බොහෝ රටවල් වලට නොහැකි වෙලා තිබුණා. නමුත් අපේ හමුදා අංශ, මේ ත්‍රිවිධ හමුදා සහ පොලිසිය එකතු වෙලා හොඳ දේශපාලන නායකත්වයන් ලබා දීලා අපිට පුළුවන් වුණා මේ ත්‍රස්තවාදය උපුටලා දාන්නට. ඒක ශ්‍රී ලංකාව ලැබූ විශේෂ ජයග්‍රහණයක්. ඒ නිසා අපි හමුදා අංශවලට අපේ ප්‍රණාමය හා ස්තුතිය අපි පුද කරන්නට ඕන. ඒ වගේම අපි ඔවුන්ව සිහිපත් කරන්නට ඕන. විශේෂයෙන්ම අපේ රණවිරු සමාජිකයන් ඔවුන්ගේ ඇස් ඉස්මස් දන් දීලා, ජීවිත දන් දීලා තමයි මෙවැනි පරිත්‍යාගයන් රාශියක් කළා තමයි අපේ රට බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළේ. ඒ නිසා රණවිරුවන්ගේ සුභ සාධනය, ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය අපි කිසිසේත් අමතක කළ යුතු නෑ. එය අප විසින් කළ යුතු යුතුකමක්, හා වගකීමක් හැටියට සලකලා ඒ රණවිරු පවුල්වල සුබ සාධනය සඳහා අවශ්‍ය කටයුතු රජයේ මගින් අනිවාර්යයෙන්ම අපි ඉටු කර දිය යුතුයි කියන කාරණයත් මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. ඒ නිසා මෙම ජාතික ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම අද ලෝකයේ බොහෝ රටවල් විවිධ බලපෑම් අපිට ඇති කරනවා. නමුත් අපේ ජනාධිපතිතුමා ඉතාම ශක්තිමත් ලෙස ඒ සෑම බලපෑමකටම මුහුණ දෙමින් එතුමා තුල තියෙන සුවිශේෂී ශක්තිය විදහා පාමින් අද මේවා සමතුලිත කරගෙන වැඩ කටයුතු කරනවා. එතුමා හමු වෙන සෑම රාජ්‍ය නායකයෙකුටම එතුමා බිම් මට්ටමේ තියෙන මේ යථාර්ථය පිළිබඳව ඉතාම පැහැදිලිව පෙන්වා දෙමින් ඔවුන්ගේ සහයෝගය ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හැකිවීම අපේ රට ලැබුණු සුවිශේෂ ආශිර්වාදයක් හැටියට සලකමින් එතුමා ආරක්ෂක අමාත්‍යාංශයට හා අප රට ලබා දෙන නායකත්වය පිළිබඳව අපගේ ප්‍රශංසාව එතුමාට පළ කරමින් මගේ කතාව අවසන් කර ඔබ මුස්තුතිබෝ.